ඔබරැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන් වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට.
මවුබිමින් පුවත් ඔස්ට්‍රේලියාවේ අද උදෑසන වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තාවන ප්‍රධානතම පුවත් කිහිපය මෙන්න.
අද සැප්තැම්බර් මාසේ 19 වෙනිදා ඊයේ දිනේ ශ්‍රී ලංකාවේ සිදුවීම් පිළිබඳව මවුබිමින් පුවත් විශේෂාංගයෙන් අදත් අවධානය යොමු කරන්න සූදානම්. LTT සංවිධානයේ ප්‍රබල සාමාජිකයෙක් වෙච්චි තිලීපන්ගේ 36 වන ගුණසමරුව වෙනුවෙන් රතපෙළපාලියක් සංවිධානය කරලා තිබුණා. මේ රතපෙළපාලිය යන අතරේ එක රතයක තිලීපන්ගේ රූපය ප්‍රදර්ශනය කරා. එතකොට මේ පෙළපාලිය ගමන් කරන වෙලාවේ ත්‍රිකුණාමලය සර්දාපුර ප්‍රදේශයේදී යම් පිරිසක් මේකට විරෝධය පළ කරලා තියෙනවා. මේ පෙළපාලිය සංවිධානය කරලා තිබුණේ ගජේන්ද්‍ර කුමාර් පොන්නම්මල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කියලාත් වාර්තා වෙනවා. මේ අතරතුර විරෝධතාකරුවෝ කීප දෙනෙක් පොලිස් නිලධාරිනුත් ඉන්න අවස්ථාවේ පොන්නම්මල මන්ත්‍රීවරයාට පහර දීලා තිබුණා. මෙතන හිටපු තවත් කණ්ඩායමක් මන්ත්‍රීවරයා යතුරුපැදියකින් මේ ස්ථානයෙන් පිටත් කරන්නත් කටයුතු කරලා තිබුණා. ප්‍රදේශයේ පුද්ගලයන් කිහිප දෙනෙක් කොහොම වුණත් මේ මන්ත්‍රීවරයාට පහර දීලා තිබුණා. ඉතින් සිද්ධියෙන් පස්සේ මේ ස්ථානයට පොලිස් ආරක්ෂාවත් යොදවලා තිබුණා. පසුව ඒ සම්බන්ධයෙන් කිහිප දෙනෙක් අත්අඩංගුවට ගන්නත් කටයුතු කරලා තිබුණා. තිලීපන් කියලා කියන්නේ රාසයියා ප්‍රතිපන්, එමන් නැත්නම් තිලීපන් LTT සංවිධානයේ හිටපු ප්‍රබල නායකයෙක්. ඔහුව තමයි මේ ආකාරයෙන් සිහිපත් කරන්න මේ පෙළපාලිය සංවිධානය කරලා තිබුණේ. කොමුණක් දැනට මේ සම්බන්ධයෙන් පොලිසිය ක්‍රියාත්මක වෙලා පුද්ගලයන් කිහිප දෙනෙක් අත්අඩංගුවට ගන්න කටයුතු කරපු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.
තිලීපන් සැමරුම සම්බන්ධව අදාළ පෙරහැර වාහනවල ගමන් කර පිරිස විසින් තමලගමුව පොලිස් ස්ථානයට පැමිණිලි ඉදිරිපත් කරලා තිබ්බා. මේ ඔවුන්ට යම්කිසි පිරිසක් පහර දුන්නා කියලා ඊට අදාළ විමර්ශන කටයුතු ත්‍රිකුණාමල කොට්ටාශයෙන් ආරම්භ කරලා තිබුණා. විශේෂයෙන් චීන වරාය පොලිසිය තමයි විමර්ශන කටයුතු සිදු කරේ. 17 වන දින අත්අඩංගුවට ගත්තා මේ සම්බන්ධයෙන්. අද දිනත් අත්අඩංගුවට ගත් වයස අවුරුදු 56ක පිරිමි පුද්ගලයෙක්, ඒ වගේම වයස අවුරුදු 59ක ත්‍රිකුණාමලයේ පදිංචි පුද්ගලයෙක්. මේ 6 දෙනාම අද දින ගරු අධිකරණයට ඉදිරිපත් කරා. ඔවුන් ලබන 21 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගරු අධිකරණය මගින් නියෝග කළා තියෙනවා.
ඊයේ උදෑසන වන විට අහන්න ලැබුණු තවත් සිද්ධියක් තමයි මේ වන විට ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගෙන තියෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වගේම රංගන ශිල්පියෙකු වන උද්දික ප්‍රේමරත්න මන්ත්‍රීවරයාට තමන්ගේ පෞද්ගලික මෝටර් රථයට එය ඉලක්ක කරගෙන වෙඩි තැබීමේ සිද්ධිය. පොලිසියත් දැන් සඳහන් කරලා තිබුණා මේ සම්බන්ධයෙන් පොලිස්පතිතුමාගේ නියෝගය අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ පිළිබඳව පරීක්ෂණ භාර දීලා තියෙනවා කියලා. ඔහු තමන්ගේ අනුරාධපුර නිවස අසල පිහිටි ක්‍රීඩාංගණයක ඉඳලා නැවත තමන්ගේ පෞද්ගලික නිවසට ඇවිල්ලා වාහනයෙන් බැහැලා යන වෙලාවේ ඔහු විතරයි වාහනේ ඉඳලා තියෙන්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට ආරක්ෂාවට ඉන්න පොලිස් නිලධාරිනුත් ඒ ස්ථානයේ ඉඳලා නැහැ. ඔහු වාහනයෙන් බැහැලා නිවසට යන අවස්ථාවේ තමයි වම්පස පිටුපස ආසනයට වෙඩි තියලා තියෙන්නේ. එක උණ්ඩයක් වම්පස පිටුපස ආසනයේ වීදුරුවේ ඉඳලා දකුණු පස විදුරුව පසාරු කරගෙන ගිහිල්ලා තියෙනවා කියලා වාර්තා වෙනවා. කවුද මේ සිද්ධීන් වලට සම්බන්ධ? කවුද වෙඩි ප්‍රහාරය එල්ල කරේ? පිස්තෝලයකින් එල්ල කර ප්‍රහාරයක් කියලා වාර්තා වෙනවා. ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කරන්න දැන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පොලිස්පතිවරයා පරීක්ෂණ භාර දීලා තියෙනවා. අපි දැක්කා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිහිප දෙනෙක්ම උද්දික ප්‍රේමරත්න මන්ත්‍රීවරයාගේ ගෙදරට ගිහිල්ලා මේ තත්ත්වය පිළිබඳව සොයා බලන්න කටයුතු කරනවා. මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ නිමාව ටිකක් ආන්දෝලනයට තුරු දෙන කාරණයක් බවට පත් වුණා. 7 වෙනි වතාවටත් ශ්‍රී ලංකාව ආසියාවේ ශූරයින් වෙයි කියලා බොහෝ දෙනෙක් විශ්වාස කරා. මුලින්දලා තරගාවලියට වර්ෂාවෙන් බාධා එල්ල වුණත් අවසානයේ අවසන් තරග සඳහා පැමිණෙන්න ශ්‍රී ලංකාවට හැකියාව ලැබුණා. අවසන් තරගයක් කියලා කියන්නේ තරගකාරී තරගයක්නේ. ඒ නිසාම ප්‍රේක්ෂකයින් විශාල වශයෙන් මුදල් වියදම් කරලා ටිකට් පත් අරගෙන ප්‍රේමදාස ක්‍රීඩාංගණයට ආවත් තරගයේ පරාජයට පත් වුණා. පරාජයට පත්වීම පිළිබඳව දැන් විවිධ හේතු, රාජ්‍යතාන්ත්‍රික කාරණා, භූදේශපාලනීය කාරණා, ඉන්දියාවේ මැදිහත්වීම්, මේ වගේ කාරණා විවිධ තැන්වල දැන් සාකච්ඡාවට බඳුන් වෙන තත්ත්වයකට ඇවිත් තිබෙනවා. මේ පිළිබඳව සමගි ජන බලවේගය නියෝජනය කරන 37 නායක මන්ත්‍රීවරයා වගේම උදේ ගම්මන්පිල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අදහස් පළ කරා තරගය පරාජයට පත්වීම පිළිබඳව.
ඇත්තට මටත් හරි දුකයි. ඒ මැච් එක බලන්න මමත් හරි ආසාවෙන් හිටියේ. නමුත් අවාසනාවට වගේ අපිට සතරක් විඳින්න හම්බුනේ නැහැ. ඒතර එක මම දැක්කා Facebook එකේ සටහනක් ලියලා තිබුණා තර ප්‍රේක්ෂකෙක්. මම ටිකට් එකක් අරගෙන ඇතුළට යනකොට විකට් 4ක් වැටිලා. ටිකට් එක අරගෙන සීට් එකේ වාඩි වෙනකොට විකට් 8ක් වැටිලා. අනිත් පැත්තේ අරලා ඉස්සරහා බලනකොට විකට් 10ම ගිහිල්ලා කියලා. ඒ කියන්නේ මේක බොහොම කෙටි වෙලාවකින් සම්පූර්ණ මැච් එක අවසානයි. ඉතින් මේක හිතාගන්න බෑ. ඇත්තටම ක්‍රීඩාවේ ජය පරදුම දෙකම තියෙනවා. අපි ඒක ගැන මොකක්වත් අභියෝග කරනවා නෙමෙයි. අපි ගිහිල්ලා සෙල්ලම් කරන්නේ නැහනේ. ඒගොල්ලෝ දන්නේ පිච් එකට ගිහිල්ලා ඒ සෙල්ලම් කරන අය තමයි ඒක එතන තියෙන තන දන්නේ. හැබැයි බලන් ඉන්න ප්‍රේක්ෂකයෙක් හැටියට නම් මේක නොවිය හැකි දෙයක්.
කාසිය වාසිය ජයග්‍රහණය ක්‍රීඩා පස්සේ පළමුව පහර නොදීවට ගත්ත තීරණය අපි දැන් විවේචනය කරනවා. මටත් ඒක දැක්ක ගමන් වැරදි වගේ දැනුණා. නමුත් ක්‍රිකට් පිටියේ මොතේ ඉන්නේ ක්‍රිකට් ක්‍රීඩිකයෝ තමයි. මොකද අපිට වඩා හොඳට ක්‍රිකට් දන්නේ ඉස්සන්නේ තමයි ක්‍රිකට් කණ්ඩායමේ නායකයා කරලා තියෙන්නේ. ඒ වෙලේ ගත්ත තීන්දුව ගත්තම හරියනවා වරදිනවා. ඉන්දියාව දැන් ජයග්‍රහණය කරන විට පරාජයටපත් වුණා නම් අපි මේ සමරන අතර මේ ප්‍රේක්ෂකව හඬා වැටෙමින් කණ්ඩායමට දොස් කියන්නේ ඉතින්. නමුත් අපි අමතක කරන්න නැතයි අපේ කණ්ඩායම බොහොම කලකට පස්සේ ආසියානු කුසලානේ අවසාන තරගයේ දක්වා අපේ කණ්ඩායම අපිව අරගෙන ගියා. ඒ කියන්නේ අපේ ප්‍රණාමය කණ්ඩායම පුද කරන්න ඕනි. අවසාන තරගයේ බරපතල අඩුපාඩු සිද්ධ වුණා. මම දැන් ඉදිරියේ ඒවත් හදාගෙන අපිට නැවතත් ජයග්‍රහණයේ මිහිරි රස විඳින්න අවස්ථාව ලබා දෙන්න.
පසුගිය කාලේ විවිධ හේතුන් මත ලංකාවේ ඉඳලා ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයට ලංකාවේ ජනතාව යම් ප්‍රමාණයක් පැනලා ගිහිල්ලා ඉන්නවා. අපි දැක්කා පහුගිය කාල සීමාවේ මේ ජනතාව සඳහා සරණාගත කඳවුරු විදිහට තිබුණු ස්ථාන පුනරුත්ථාපන කඳවුරු විදිහට නම් කරන්න තීරණය කරලා තිබුණා. දැන් මේ වෙනකොට මේ තමිල්නාඩු ප්‍රාන්තයේ මහඅමතිවරයා ප්‍රාන්ත මහඅමතිවරයා පියවර අරගෙන තියෙනවා. ඔවුන්ට කඳවුරු 19ක් ආශ්‍රිතව අලුතින් නිවාසයක් 1500ක් ඉදි කරලා දෙන්න. මේ ප්‍රාන්තයේ දිස්ත්‍රික්ක 13ක් ඇතුලේ පුනරුත්ථාපන කඳවුරු ආශ්‍රිතව තමයි මේ නිවාස ඉදි කරලා දෙන්න කටයුතු කරලා තියෙන්නේ. ඉන්දියාව මේ වෙනුවෙන් ඉන්දිය රුපියල් මිලියන 79.7ක මුදලක් වේදම් කරනවා කියලත් වාර්තා වෙනවා. නිවාස 1591ක් ඉදි කරන්නත් කටයුතු කරලා තියෙනවා. 1591ක ප්‍රමාණයක් තමිල්නාඩු ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍යවරයා අතින් විවෘත කරලා තියෙනවා. ඉදිරියේදීත් තවත් පුනරුත්ථාපන කඳවුරු 35ක අලුත් නිවාස 3510ක් ඉදි කරන්න තමිල්නාඩු ප්‍රාන්ත රජය තීරණය කරලා තියෙනවා කියලත් වාර්තා වෙනවා. චැනල් ෆෝ නාලිකාව ඉදිරිපත් කරපු වාර්තා වැඩසටහනත් එක්ක පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිද්ධීන් නැවතත් කරලියට ඇවිල්ලා තියෙනවා. අපි දැක්කා අමාත්‍ය හරින් ප්‍රනාන්දුගෙන් පහුගිය දිනවල මේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ ඔහු කරපු ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කරගත්තා. ඉතින් ඔහුට එරෙහිව සිද්ධ කරන විමර්ශන කටයුතු අවසන් කරන්න කියලා පොලිසියට නීතිපතිවරයා උපදේශනිකුත් කරලා තියෙනවා. ඒ හින්දා මේ පෙත්සමීල් ලාස් කරගන්නවා කියලත් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දීලා තියෙනවා. පාස්කු ප්‍රහාරය ගැන සිදු කරන විමර්ශන වලට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන්න කියලා තමයි හරින් ප්‍රනාන්දු අමාත්‍යවරයා මීට කාලයකට කලින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරලා තියෙන්නේ. මේ පෙත්සම පහුගිය දවසේ කැඳවපු අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් අධිකරණයට කියලා තිබුණා. මේ සිද්ධියට අදාළව පොලිස් විශේෂ විමර්ශන ඒකකය සිද්ධ කරපු විමර්ශන ගොනු අධ්‍යයනය කිරීමෙන් පස්සේ හරින් ප්‍රනාන්දු අමාත්‍යවරයාට අදාළ විමර්ශන කටයුතු අවසන් කරන්න කියලා නීතිපතිවරයා පහුගිය 20 වෙනිදා උපදෙස් ලබා දුන්නා කියලා. ඒ අනුව ඒ සම්බන්ධයෙන් වන පෙත්සම ඉල්ලාස් කරගන්නවා කියලා සඳහන් වෙලා තියෙනවා. ඒත් එක්කම ඊයේ දවසේ කළුතර කලමුල්ල ප්‍රදේශයේ දේවස්ථානයක තිබුණු උත්සවයකදී චැනල් ෆෝනාලිකාව සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ කමිටුවක් පත් කරලා තියෙනවා. ඉතින් මේ කමිටුව පිළිබඳවත් කාදිනල් හිමිපාණන් නිතරම ප්‍රසාදයක් නැති බව සඳහන් වෙනවා. කාදිනල් හිමිපාණන් මේ පිළිබඳව අදහස් දක්වමින් කියලා තියෙනවා, චැනල් ෆෝනාලිකාව හෙලි කරපු කරුණු පිළිබඳ සොයා බලන්න පත් කරපු කමිටුවත් පාස්කු ප්‍රහාරය ගැන සොයා බලන්න පත් කරපු කමිටුව වගේම නිෂ්ඵල ක්‍රියාවක් කියලා මෙල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සඳහන් කරලා තියෙනවා. පාස්කු ප්‍රහාරය ගැන වග කියන්න ඕන පාර්ශව ඉහළ තනතුරුවල ඉඳද්දී ස්වාධීන විමර්ශන කරන්නේ කොහොමද කියලා අගරදුගුරු හිමියන් ප්‍රශ්න කරලා තිබුණා. ගෙවුණු කාලයේ ශ්‍රී ලංකාව මුහුණ දුන්නු ආර්ථික අපහසුතා රාජ්‍ය බංගලොත් රාජ්‍යයක් බවට ප්‍රකාශයට පත් කිරීම, ඉන් අනතුරු ඒ සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව බොහෝ දිනක් අවධානය යොමු කරනවා. මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් ලංකාවට ඇවිල්ලා ඉන්නවා දෙවන ණයවාරිකය සම්බන්ධයෙන් කටයුතු කරන්න. ඒ කියන්නේ පළවෙනි ලබා දුණු ණයවාරිකය සම්බන්ධයෙන් සමාලෝචනය කරලා දෙවන ණයවාරිකය නිකුත් කිරීම පිළිබඳව කටයුතු කරන්න. ඉතින් මේ අතර තමයි වාර්තා වෙන්නේ 2023 අවුරුද්දේ දෙවෙනි කාර්තුවේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2022 දෙවෙනි කාර්තුවට සාපේක්ෂව 3.1%කින් හැකිලිලා තියෙනවා කියලා, ආර්ථික වර්ධනය අඩු වෙලා තියෙනවා කියලා ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. 2022 අවුරුද්දේ දෙවෙනි කාර්තුවේ ශ්‍රී ලංකාවේ දළදේශ නිෂ්පාදිතය රුපියල් මිලියන 26,83,374ක් විදිහට තිබුණා. ඒක 2023 අවුරුද්දේ දෙවෙනි කාර්තුවේදී රුපියල් මිලියන 25,97,441ක් දක්වා අඩු වෙලා තියෙනවා. ඉතින් ලබන බ්‍රහස්පතින්දා දිනේත් මෞබිවෙන් පුවත් විශේෂංගෙන් හමුවන බලාපොරොත්තු ඇතිව සමුගන්නවා මම ශ්‍රී ලංකාවේ සිට මනෝජ් උදටියාවල.
මෞබිවෙන් පුවත් ශ්‍රී ලංකාවෙන් වාර්තාවන ප්‍රධානතම පුවත් කිහිපය SBS සිංහල සේවයෙන්.
Like කරන්න, share කරන්න, අදහස් ප්‍රකාශ කරන්න, SBS සිංහල Facebook page follow කරන්න.